මිනාට ගරු නලින් හේවගේ ගරු මමතුම විනාඩි 12ක් කාලයක් ඔබතුමන්ට
මුල් අසනාපුඩ ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ අද දවස් ඉතාමත්ම වැදගත් කටයුත්තක් අපේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරන්නේ රටේ අනාගතයේ තීරණය වෙන විශේෂයෙන්ම රටේ අනාගත සංවර්ධනයේ තීරණය වෙන මේ මානව ප්‍රජාවේ දැවැන්ත සංවර්ධනයක් වෙනුවෙන් තමයි අපි හැමදිනම සාකච්ඡා කරන්නේ මම හිතන්නේ අද ඉතාම දවස සුබ දවසක් කියලා මම විශ්වාස කරනවා පටුතැන් වලට යන්නේ නැතුව මේ යෝජනාව පෝෂණය කරන් අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාම සාධනීය ලෙස මේකට අදහස් ඉදිරිපත් කළා විශේෂයෙන්ම මේක අපි හිතනවා මේක පරිපූර්ණව අපි හදපු පර්ෆෙක්ට් එකක්ම නෙමෙයි මොකද මෙවන් යෝජනාවලියක් ගේන්න ඕන අධ්‍යාපන විෂයභාර අමාත්‍යංශයෙන් අමාත්‍යවරිය එහෙම එකක් ගෙනෙල්ලා අපි අද සාකච්ඡාවට බඳුන් කළා අපි දර්ශනය පිළිගන්න අපි විශ්වාස කරනවා වාදයක් බිහි වෙනවා ඒ වාදයට ප්‍රතිවාදයක් බිහි වෙනවා වාදය සහ ප්‍රතිවාදය අතර ගැටුමක් බිහි වෙනවා ඒ ගැටුම තුළින් සහවාදය නැමැති උච්ච ස්ථානයකින් තමයි කෙලවර වෙන්නේ දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනෙල්ලා තියෙනවා අද විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාම සාධනීය යෝජනා ඉදිරිපත් කරනවා දැන් මේ දෙක අතර යම් ගැටීමක් වෙනවා මේ අපි කියන සීලම දේවල් හරි දේවලුත් නෙමෙයි වැරදි දේවලුත් නෙමෙයි ඔවුන් කියන සීලම දේවල් හරි දේවලුත් නෙමෙයි වැරදි දේවලුත් නෙමෙයි මේ දෙක අතර ගැටණියකින් ගැටුමකින් සහවාදය නැමැති නව තත්ත්වයක් එනවා අපි හිතනවා මේක න අපිට වඩා හොඳ තත්ත්වකින් තමයි ඒක කෙලවර වෙන්නේ කියලා ඉතින් ඒක නිසා මේ ගැටුම හොඳයි මා ඔසේ තුන් වරක් කිව්වා දහසක් මත ගැටි දහසක් මල් පිපේවා කියලා ඒක තමයි අපේ ඒකායන පරමාර්ථය ගැද පාර්ලිමේන්තුවේ මම හිතන්නේ කාලයකට පස්සේ ඉතාම සුබදායක තත්ත්වයක් මොකද හැමදාම මේ වගේ යෝජනාවක් ගෙනාවට පස්සේ ඒවා කඩාකප්පල් කරන්න එහෙම නැත්නම් ගමට ගිහිල්ලා උසිගන්වන්න මේක විනාශ කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගත්තා අද අපි එහෙම දෙයක් දැක්කේ නැහැ එක තැනක දෙකක මොනෑම හෝ අවබෝධයක් නිසා යම් කරුණු දෙකක් තුනක් මත වුණාට ඉතාම සාධනීය යෝජනා ටිකක් මේ ස්ථානයේ ඉදිරිපත් වුණා අපි හිතන එක ඉතාම වටිනවා කියලා ඉතිහාසයේ අධ්‍යයනය කළ බලද්දී මේ වගේ යෝජනාවක් විනාශ වෙච්ච ආකාර දෙකක් තිබුණා එකක් තමයි පණිවිඩය ගේන පණිවිඩයේ අන්තර්ගතය දැකලා ඒකට ප්‍රහාර එල්ල කරනවා එහෙම නැත්නම් පණිවිඩ කරුවට ප්‍රහාර එල්ල කරනවා දැන් මේකෙත් විය හැකි දෙකක් අනතුරු තියෙනවා එකක් තමයි මේ යෝජනාවලිය අසමත් නම් මේක අසම්පූර්ණ නම් මේක අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ ඊගාවට ඉතිහාසයේ වෙච්ච දෙයක් තිබුණා මේක ගේන්නේ කවුද කියලා බලලා ඔහුටත් විවේචනයක් ඉදිරිපත් කළා එතනිනුත් මේක ලොප් වෙච්ච අවස්ථා ඉතිහාසයේ තිබුණා හැබැයි අද දෙකම අපිට සතුටුයි කියන්නේ අපි මේ කියන අන්තර්ගතය ගත්තොත් ඒක ඉතාම සාධනීයයි ඒකට ලොකු විවේචන ඉදිරිපත් කරන්න අපි හිතන්නේ ඉඩක් තියෙයි කියලා ඒ වගේම තමයි ගේන පුද්ගලයා ගැන බලලා අපි දැක්ක අවස්ථා එකක දෙකක උස්සන්න හිම හැදුවා හැබැයි ගේන පුද්ගලයා අපේ අග්‍රාමාත්‍යතුමිය විෂයභාර අමාත්‍යතුමිය හැටියට අධ්‍යාපන ශාස්ත්‍රයේ හසල දැනුමක් තියෙන මේ ව්‍යාපාරවල ඉඳපු ප්‍රතිපත්ති හදන්න මැදිහත් වෙච්ච දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් හැටියට කටයුතු කරපු ඒ විතරක් නෙමෙයි හරිනි අමරසූරිය අමරසූරිය පරම්පරා ඉතිහාසය ගත්තොත් මේ අධ්‍යාපනයට කරපු සේවාව මේ සියල්ලම ගත්තට පස්සේ පණිවිඩය සහ පණිවිඩ කරුවා සුරක්ෂිතයි කියන විශ්වාසය තුළ ඇතුළත අපි හිතනවා මේ ගමන අපිට හොඳ තැනකින් කෙලවර කරන්න පුළුවන් අපේ රට ගත්තට පස්සේ මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි ඕනෑම රටක සංවර්ධනයේ අනාගතයේ තීරණය වෙන්නේ ප්‍රධානම කරුණු දෙකක් මත එකක් තමයි මේ රට සතු භෞතික සම්පත්වල ප්‍රමාණය සහ ගුණය දෙක තමයි මේ රට සතු මානව සම්පතේ ප්‍රමාණය සහ ගුණය රටක අනාගතය පවතින මෙන්න මේ කරුණු දෙක මත සමහර රටවල් අපිට තියෙනවා භෞතික සම්පත් වලින් ආඩ්‍යයි උන් දිනු වෙලා තියෙනවා හැබැයි සමහර රටවල් භෞතික සම්පත් නැහැ උන්ගේ මානව සම්පතේ අසීමිත අවකාශයන් ස්පර්ශ කරලා ඒ අරහ උන්ගේ අනාගතය ගොඩනගාගෙන තියෙනවා අපි හිතනවා අපේ රටට භෞතික සම්පත් ගත්තට පස්සේ එම ගොඩක් භෞතික සම්පත් නැහැ ඒ නිසා අපිට මානව සම්පතේ අසීමිත අවකාශය ස්පර්ශ කළොත් අපේ රට සංවර්ධන මාවතට එහෙම නැත්නම් වඩා දියුණු තත්ත්වයකට ගේන්න පුළුවන් කලිල් ජිප්රාන් කියන ඒ දාර්ශනිකයෙක් වරක් කිව්වා රටක සෞභාග්‍ය රඳා පවතින්නේ එම රට සතු රත්රන් හා රිදී ප්‍රමාණය මත නොවන්නේය එම රටේ දරුවන්ගේ ප්‍රඥාව දියුණු කර ගැනීමලා තියෙන විභවතාවය මතයි කියලා අපි හිතනවා භෞතික සම්පත් ගොඩක් තිබුණත් ඒව ප්‍රයෝජනට ගන්න දන්නේ නැත්නම් ප්‍රයෝජනයට ගන්න මානව සම්පතක් නැත්නම් ඒත් වැඩක් නැහැ. ඒ නිසා මේකේ වැඩි බරක් තියන්න පුළුවන් මානව සම්පතට. ඒ නිසා අපි අනාගතය රැඳිලා තියෙන්නේ මේ මත. අනාගතය ගොඩනැගී තියෙන්නේ මේ මත. ඒ නිසා දියුණු මානව සම්පතක් හදන්න ඕනේ. අර මම මුලින් කිව්වා වගේම අපි සංවර්ධනයේ නියාමයන් හදාරන මිනිස්සු සංවර්ධන නියාමයන් පිළිගන්න මිනිස්සු ප්‍රාථමික සාමූහික සමාජයේ ඉඳලා ප්‍රිමිටිව් කලෙක්ටිව් සොසයිටි ඉඳලා අද කැපිටලිසම් දක්වා ආපු සමාජය මෙතන නතර වෙන්නේ නැහැ. අද ලෝකෙම දැවැන්ත අර්බුදයක් වෙලා තියෙනවා. ක්ෂණිකව ලෝකෙ විනාශ වෙමින් තියෙනවා. නිසා මේ සමාජ පරිවර්තනයේ තවත් අවදීන් එනවා. එනිසා අපි අපේක්ෂා කරන මානවයෙක් ඉන්නවා. ඒ මානවයා මං හිතන්නේ අපිට තව අවුරුදු 50කින් 100කින් 200කින් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කවදා හරි මානවය අපි හදන්න ඕන. ඒ මානවයා මේ අධ්‍යාපනයෙන් හැදෙන්නේ නැහැ. ඒ මානවය හදන්න ඕන අධ්‍යාපනයෙන් තමයි. ඒ මානවය හදන එකේ මුල් ගලක් කොතනක හරි තියන්න ඕන. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි ආඩම්බර වෙන්නේ මේ පළවෙනි පාර්ලිමේන්තුවටම ඇහිලා මේ වගේ කටයුත්තකට මැදිහත් වෙන්න ලැබීම මම හිතන අපේ පෙර කළ පිනක් වාසනාවක් කියලා. ඒ මානවය කවුද? ඒ මානවය කියන්නේ වියුක්ත අධ්‍යාපනයක් සහිත මානවයෙක් නෙවෙයි. දැන් අපිට කොච්චර කිව්වත් දෙන්නේ වියුක්ත අධ්‍යාපනයක්. සංයුක්ත අධ්‍යාපනයක් ඇතුලේ ප්‍රගුණ කරපු මානවයෙක් හදන්න ඕන. සංයුක්ත අධ්‍යාපනයක් මේ කඩල කැලික වලට කඩල විනාශ කරපු පාර්ශ්වය නිෂ්පාදනය කරන මානවය වෙනුවට සංයුක්ත මානවයෙක් හදා ගන්න ඕන අධ්‍යාපනය ඇතුලේ. ඒ මානවයා විතක වෛද්‍යවරේ, ඒ මානවයම විතක ඉංජිනේරුවරේ, ඒ මානවයම විතක තාක්ෂණ වේදියෙක්, ඒ මානවයම විතක ලේඛකයෙක්, ඒ මානවය විතක පරිසර වේදියෙක්. ඒ සියලු ගුණාංග සහිත මානවයෙක් අපි නිර්මාණය කරන්න ඕන. එහෙම මානවයෙක් නිර්මාණය වුණා නම් ගාසා තීරේ අර දහස් ගානක ශිෂ්ටාචාරයක් සහිත බිම් මහපොළවට සමතලා වෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ හදපු බිල්ඩින් තප්පරයකින් මහපොළව සිපගන්නේ නැහැ. මොකද ඒ මානවයා, විශේෂයෙන් මේ මානවයා, ඒ අති දක්ෂ පරමාණු බෝම්බ හදන්න දන්නවා. හැබැයි ඔහුට සහකම්පනයක් තිබුණා නම්, ඔහු සාහිත්‍ය කලාව ස්පර්ශ කරලා තිබුණා නම්, ඔහු මේ ලෝකේ මානවය සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා තිබුණා නම්, ඔහු කවදාකවත් ඒක දැනගත්තට ඒ පරමාණු බෝම්බ හදන්නේ නැහැ. අන්න එහෙම මානවයෙක් ඕන. එහෙම මානවයෙක් සහිත ලෝකයකට තමයි අනාගතයක් තියෙන්නේ. ඒක නිසා අපි ආරම්භ කරන්න ඕන අන්න එහෙම සංයුක්ත මානවයෙක් නිර්මාණය කිරීම අධ්‍යාපනයේ පදනම බවට පත් කරගත්ත දැවැන්ත පරිවර්තනයක් තමයි අපි අපේක්ෂා කරන්න ඕන. මම හිතනවා අධ්‍යාපනයේ පරිවර්තනයක් කිරීමේදී උදේ ඉඳලා අපි කතා කර මේක විනාශකාරීත්වයක්. මේ ඊයේ පෙරේදා නියෝජ්‍ය විභාග කොමසාරිස් ජෙනරාල්වරේ කරේ ලස්සන කතාවක් කිව්වා. අපේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එතුමට ගරුත්වයක් හැටියට මම මේක උපුටා දක්වමින් කියන්නේ. අපේ අධ්‍යාපනයේ තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය, මේකේ ඇතිවෙච්ච විනාශය සම්බන්ධයෙන් උහු ලස්සනට කිව්වා. ඒ උහු කියනවා මේ අධ්‍යාපනයේ අපි දරුවෝ උගන්නලා මේවයි සාකච්ඡා කරලා දහස් ගණන් අපි ආචාර්ය මහාචාර්යවරු හදලා අපි අධ්‍යාපනයේ ආපු තැන බලා ගන්න පුළුවන් කරුණු කාරණා කීපයක් කිව්වා. ලංකාවේ තියෙන කෘෂිකර්මාන්තය දැන් අපි ස්කෝලේ උගන්වලා ආචාර්ය මහාචාර්යවරු ඒ තාක්ෂණික දේවල් කරපු කෘෂිකර්මාන්තයක්ද තියෙන්නේ? එහෙම නැත්නම් පාසලෙන් හැලිච්ච අය කෘෂිකර්මාන්තයක නියලීමෙන් ඇතිවෙච්ච කෘෂිකර්මාන්තයක්ද තියෙන්නේ? අර ගොවියෝ ගත්තොත් පාසලේ උඩට ගිහිල්ලා තාක්ෂණය මේවලම් භාවිතා කරපු කෘෂිකර්මාන්තයක්ද? එහෙම නැත්නම් පාසලෙන් පිටමං කරපු නිසා ඇතිවෙච්ච කෘෂිකර්මාන්තයක්ද? අපේ කර්මාන්ත ගත්තත් එහෙමයි. අපේ අපනයන ගත්තත් එහෙමයි. දපණයන අපි ගොඩාක් යවන්නේ දිනු මානවයෙක් හදලා දිනු කර්මාන්ත හදලා ඒ මානවය විසින් නිර්මාණය කරගත්ත දේවල් අපි යවලද? එහෙම නැත්නම් අධ්‍යාපනයෙන් හැලිච්ච අර ගාමන්ට් එකේ නංගිල මලිලා මහාන දේවල් ටිකක් අපනයන කළද? ෆොරින් රෙමිටන්ස් ගත්තත් එහෙමයි. අපි මේ ඔක්කොම මහන්සි වෙලා දිනු මානවය හදලා පිටරට යවලා ඒවෙන් අපි ෆොරින් රෙමිටන්ස් ගන්නවද? එහෙම නැත්නම් අර අධ්‍යාපනයෙන් හැලිච්ච කීප දෙනෙක් ගිහිල්ලා පිටරට මොනයම් හෝ සේවාවක් කළා අපි යම් ආදායමක් උපද ගන්නවද? මේ ළඟ වෙනකම් කිව්වා විශේෂයෙන්ම අපේ රජයේ ආදායමේ වැඩි කොටසක් ආවේ අපේ සුරාබදු ආදායම. අධ්‍යාපනයේ තැන මේවයි මන ගන්න පුළුවන්. කීප දෙනෙක් හරි උඩට ගියා කියන්නේ ඒ ගිහිපු කට්ටිය මොකද වෙලා තියෙන්නේ? දැන් බන්ධනාගාර ඉහළටම යන්න පුළුවන් කෙනෙක් තමයි බන්ධනාගාර කොමසාරිස්තුමා. බන්ධනාගාර ඉහළටම යන්න පුළුවන් බන්ධනාගාර කොමසාරිස්තුමාට. හැබැයි බන්ධනාගාර කොමසාර ඉහළටම ගිහපු කොමසාරිස්ත පහළම ඉන්න පොලිසිය ඉහළටම යන්න පුළුවන් පොලිස්පත්තුමාට. පොලිසිය පහළම නිලධාරියෙක් යාට මාංචු දානවා. නිසා මේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕන. ඒකේ ආයි තර්කයක් නැහැ. කියන්නේ අපිට ඔබින රටට ඔබින මානවයෙක් හදාගන්න තමයි මේ අවශ්‍ය කරලා තියෙන්නේ. කියන්නේ ඒකට තමයි මේ අධ්‍යාපනයේ පරිවර්තනය. විශේෂයෙන්ම මේ 300,000ක් විතර ඇතුළත් වුණාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් 40,000යි 260,000ක් විතර ඉන්නවා. මෙන්න මේ මානව සම්පත ගැන හිතලා තමයි අපි වෘත්ති අධ්‍යාපනය පාසල ඇතුළටම ගෙනෙල්ලා ඒ විභවතාවයන් වලට ඉඩක් හදන්න දැන් කටයුතු කරමින් යන්නේ. පසුගිය කාලේ මේවට අවධානය යොමුනේ නැහැ. ඒ නිසා දරුවන්ට තිබිච්ච මාර්ගය එකයි තිබුණේ. ශාස්ත්‍රීය අධ්‍යාපනය නැත්නම් වෙනත් දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා පාසල ඇතුළටම මේ කටයුත්ත ගෙනෙල්ලා ඒ වෘත්තියට ගරුත්වයක් හදලා ඒ වෘත්තියෙන් ජීවත් වෙන්න පුළුවන් වටිනා වැටුපක් ඔවුන්ට ලබා දීලා ඒ කටයුත්ත කරන්න ඕන. ඒ නිසා තමයි අද වෘත්ති අධ්‍යාපනය විශාල වශයෙන් රටේ සාකච්ඡාවට බඳුන් වෙන අපි ඒකට අවධානය යොමු කරලා තියෙනවා. මේ හතරවෙනිදා මේ තියෙන වෘත්ති අධ්‍යාපන මධ්‍යස්ථාන වලට අපේ නූතන පරම්පරාවේ දරුවෝ එන්නේ නැහැ. විශේෂයෙන්ම මේ නොහිකියා මත කොහේ හරි පන්සලක ධර්මශාලාවක මේක පටන් ගත්තා. එහෙම නැත්නම් මට ඊපෙර දැක්ක කතා කරන සහෝදරයා අපේ ප්‍රදේශයේ වහපු ඉස්කෝලයක් තියෙනවා. බැරිද VT එකේ මොකක් හරි දාගන්න. මෙහිමයි මේවට කල් තිබුණේ. එහෙම නෙවෙයි මේවා නූතන තරුණයාට ගැළපෙන ඒ සිතුම් පැතුම් ආකල්ප වලට සමපාත වෙන මධ්‍යස්ථාන බවට පත් කරන්න ඕන. නූතන තාක්ෂණයෙන් මේව බලගන්නන්න ඕන. එහෙම නැතුව අපි කොච්චර කතා කළත් එන්නේ නැහැ. ඒ නිසා අපිට සංවර්ධනයේ මාවතක් වැදලා තියෙනවා මෙන්න මේ හරහා. අපි ස්කිල් ලේබර් හදන්න ඕන. ෆොරින් රෙමිටන්ස් අවුරුද්දකට ඩොලර් බිලියන 7ක් උපයද්ද ගන්නෙ නුපුහුණු ශ්‍රමයෙන් නම් අපි පුහුණු ශ්‍රමයක් නිර්මාණය කළොත් අපි හිතනවා මේ ඩොලර් බිලියන 7 10ක් 12ක් 14ක් දක්වා වර්ධනය කරගන්න පුළුවන්. අපේ අමාත්‍ය වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය තමයි සාගර විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. ගොඩබිම වගේ අටගුණයක් සත්ත මහා සාගරයක් තියෙනවා. ඒකේ මහා දවන්ත සම්පත් ටිකක් තියෙනවා. එහෙමනම් මේව දැන් හොයන්න ඕන. මේ සම්පත් මොනවද? මේව රටේ සංවර්ධනයට ගන්න කොහොමද? ඒවට අවශ්‍ය මානව සම්පත් හදන්නේ කොහොමද? මම හිතන්නේ ඒක තමයි සාගර විශ්වවිද්‍යාලයට පැවරච්ච කාර්යභාරය. අර කියන්න කන කාටෝයි විශ්වවිද්‍යාල අතරින් සාගර විශ්වවිද්‍යාලය තියෙන්න ඕන තැනක නෙමෙයි. අපි දන ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාල බවට පත් කරන්න ඕන සාගර විශ්වවිද්‍යාලය. ඒක තමයි අවධානය යොමු වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ දිගු ගමනක් යන්න අද ආරම්භ කරමු. මේ ගමනට මම හිතන අද පාර්ලිමේන්තුවේ ඉතාම හොඳ අනුමැතියක් හම්බුණා. මේකත් එක්ක මෙන්න මේ දෙවන්ත පරිවර්තනය කරන්න හැම දිනාගෙම අදහස් ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමන්ට.